අද අප්‍රේල් 7 වැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක සෞඛ්‍ය දිනය ලෙසට නම් කරලා තිබෙනවා. ඉතින් මෙවර සෞඛ්‍ය දිනයේ තේමාව වී තිබෙන්නේ දියවැඩියාව පිටු දක්වමු කියන කාරණය පිළිබඳව. ඉතින් ලෝකයේ පුරාම මේ වන විට දියවැඩියාව වසංගතයක් ලෙසින් පැතිරෑමක් දක්නට ලැබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි වගේ ආසියානු පසුබිමක් සහිත පුද්ගලයන්ට මේ දියවැඩියාව වැළඳීමේ වැඩිපුර ප්‍රවණතාවයක් තිබෙන බවටත් මේ වන විට සොයාගෙන තිබෙනවා. ඉතින් ඒ නිසාම අපි දියවැඩියාව පිළිබඳවත්, දියවැඩියාව හා සම්බන්ධව අලුත්ම පර්යේෂණ කටයුතු පිළිබඳවත් ඔබව දැනුවත් කරන්න ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ දියවැඩියාව පිළිබඳ පර්යේෂණ කටයුතු වල නියැලෙන පර්යේෂිකා තිලිනි ජයසිංහව අපි කතාබහට අද සම්බන්ධ කරගත්තා. අයිබෝවන් තිලිනි.
අයිබෝවන්.
ඔව් තිලිනි, අපිට මුලින්ම මේ දියවැඩියාව කියන තත්වය කුමක්ද කියන කාරණය පිළිබඳවත්, දැනට ලෝකයේ දියවැඩියාව ඉතාම ප්‍රචලිත වී තිබීම පිළිබඳවත් තොරතුරු කියන්න පුළුවන්ද?
ඔව්, ඔබ සංහන් කරා වගේ ඇත්තටම දියවැඩියාව කියන තත්වය ලෝකයේ ඉතාමත්ම ශීඝ්‍රයෙන් පැතිර යන රෝගී තත්ත්වයක් විදිහට තමයි දැනට තියෙන්නේ. අපි දියවැඩියාව කියන්නේ මොකක්ද කියලා මුලින්ම කතා කරොත්, දියවැඩියාව තියෙන පුද්ගලයෙක්ගේ සාමාන්‍යයෙන් රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි. දැන් අපි සාමාන්‍ය පුද්ගලයෙක් ගත්තොත්, සාමාන්‍ය පුද්ගලයෙක් නම් ආහාර වේලකින් පස්සේ ආහාරයේ තියෙන පිෂ්ඨය ජීර්ණය වෙලා ඒ තියෙන කාබෝහයිඩ්‍රේට් වලින් ග්ලූකෝස් හදලා ඒක ශරීරයට උරා ගන්නවා. ඊට පස්සේ ඒ ඇඟේ තියෙන අග්න්‍යාශයේ තියෙන ඉන්සියුලින් කියන හෝමෝනය මගින් මේ ශරීරයේ රුධිර උරාගත්ත සීනි තෛලවලට උරා ගන්නවා. නමුත් දියවැඩියාව තියෙන පුද්ගලයෙක්ගේ මේ ඉන්සියුලින් කියන හෝමෝනේ අග්න්‍යාශයෙන් නිෂ්පාදනය වෙන්නේ නැහැ. සමහර වෙලාවට අග්න්‍යාශයේ තියෙන සෛලමගේ නිෂ්පාදනය වෙනවා. නමුත් අනිකුත් සෛල ඒකට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඉතින් ඒ වගේ තත්ත්වයන් නිසා තමයි දියවැඩියාව තත්ත්වයේදී අර රුධිරයේ සීනි මට්ටම ඉහළ යන්නේ. මේ අනුව අපි දියවැඩියාව වර්ග දෙකකට බෙදනවා. දියවැඩියාව වර්ග 1 කියන්නේ ටයිප් 1 ඩයබටිස් සහ ටයිප් 2 ඩයබටිස්. ටයිප් 1 ඩයබටිස් ඒකෙදි වෙන්නේ ඇඟේ තියෙන ඉන්සියුලින් කියන හෝමෝනේ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඉන්සියුලින් කියන හෝමෝනේ නිෂ්පාදනය වෙන්නේ නැහැ. ටයිප් 2 ඩයබටිස් තත්යේදි වෙන්නේ ඉන්සියුලින් හදනවා. නමුත් අපේ සෛල ප්‍රතිචාර දක්වන්නේ නැහැ. දැන්ට තියෙන දත්ත බැලුවොත් ලෝකයේ වැඩිහිටි ජනතාවගෙන් 9%කටම දියවැඩියාව තියෙනවා දැනට. ඒ කියන්නේ අපි දල වශයෙන් ගත්තොත්, 10 දෙනෙක් ගත්තොත් එක්කෙනෙකුට දියවැඩියාව තියෙනවා. ඒ දියවැඩියාව තියෙන පුද්ගලයන්ගෙනුත් 90%කටම තියෙන්නේ මේ ටයිප් 2 කියන වර්ගයේ දියවැඩියාව. ඉතින් මේක ඉදිරි වසර 10 තුලදී තව 50%කින් වැඩි වෙනවා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් හොයාගෙන තියෙනවා. ඉතින් අපි මේ විදිහට කතා කරන මේ දියවැඩියාව ශීඝ්‍රයෙන් පැතිර යන්නේ ඇයි කියලා බලුවොත්, ඒකට තියෙන ප්‍රධානම හේතු විදිහට දක්වන්න පුළුවන් අපිට ආහාර රටාවේ තියෙන වෙනස්කම්, ඒ වගේම මේ ශීඝ්‍රයෙන් සිදුවන නාගරීකරණය, ඊළඟට ව්‍යායාම වල නිරත නොවීම, ජානමය සාධක. ඉතින් තවත් හේතුවක් තමයි පර්යේෂණ මගින් හොයාගෙන තියෙන මේ ආසියාතික පුද්ගලයන්ට, යුරෝපීය පුද්ගලයන්ට සාපේක්ෂව දියවැඩියාව හැදෙන්න වැඩි අවධානමක් තියෙන ඔවුන්ගේ බර සාමාන්‍ය අගයක තිබ්බත්, ඒ වගේම අඩු වයසකදී පවා දියවැඩියාව හැදෙන්න පුළුවන්.
මෙවර මේ ලෝක සෞඛ්‍ය දිනයේදී දියවැඩියාව පිළිබඳව කතා කරනකොට මේ දියවැඩියාව කොහොමද අපි මර්ධනය කරන්නේ කියන එක පිළිබඳව තමයි ලෝකෙම අවධානය යොමු වෙලා තිබෙන්නේ. ඉතින් අපිට ඒ ගැනත් කියන්න පුළුවන් තිලනේ, අපි ඇත්තටම කොහොමද මොන ආකාරයේ අපේ ජීවිතවලට වෙනසක් ඇති කරගත යුතුද මේ වගේ දියවැඩියාවෙන් වැළක්වෙන්නට නම්?
ඔව්, ඇත්තටම දියවැඩියාව වළක්වා ගන්න අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා. දැන් දියවැඩියාව නැති පුද්ගලයෙක් නම්, නැති පුද්ගලයෙක් හරි දියවැඩියාව තියෙන පුද්ගලයෙකුට හරි නිවැරදි ආහාර රටාවක් මගින්, ඒ වගේම නීතිපතා ව්‍යායාම වල නිරත වීම මගින්, ශරීරයේ නියමිත බරක් පවත්වා ගැනීම මගින් දියවැඩියාව පාලනය කරගන්න පුළුවන්. දැන් අපි නිවැරදි ආහාර පුරුදු පිළිබඳව පොඩි විස්තරයක් කතා කරොත්, අපි ගන්නවා එළවලු, පළතුරු වගේ දේවල් වැදගත් වෙනවා. විශේෂයෙන්ම එළවලු වැදගත් වෙනවා, පිෂ්ඨය රහිත එළවලු. ඒ වගේම ධාන්‍ය වර්ග, පිළිපහදු නොකරන ලද ධාන්‍ය වර්ග වැදගත් වෙනවා. අපි මස් වර්ග ගැන කතා කරද්දී අපි අනුභව කරන ඕනේ තෙල් රහිත මස් වර්ග. කිරි, යෝගට්, චීස් වගේ දේවල් අපි ආහාරයට ගන්නවා නම් එතෙන්දිත් අපි තෝරගන්න ඕනේ මේදේ රහිත, එහෙම නැත්නම් මේදේ අඩු වර්ගයේ කිරි ආහාර. ඒ වගේම තමයි අපි ෆාස්ට් ෆුඩ් අනුභව කිරීම අඩු කරන්න ඕනේ. මොකද පර්යේෂණ මගින් හොයාගෙන තියෙනවා පුද්ගලයෙක් සතියකට දෙවරකට වඩා වැඩි ගණනක් මේ ෆාස්ට් ෆුඩ් අනුභව කරොත් ඒ පුද්ගලයාට ඉන්සියුලින් හෝමෝනේ ප්‍රතිරෝධීතාවයක් දැක්වීමට තියෙන අවධානම දෙගුණයකින් වැඩි වෙනවා ෆාස්ට් ෆුඩ් අනුභව නොකරන පුද්ගලයෙකුට සාපේක්ෂව. ඒ වගේම තමයි මම කලින් සඳහන් කරා වගේ බර අඩු කර ගැනීම මගින් අපිට දියවැඩියාව පාලනය කරගන්න පුළුවන්. දැන් ශරීරයේ උදරයේ මේද කොටස් මේදය විශාල වශයෙන් තැන්පත් වෙලා තියෙනවා නම් ඒක දියවැඩියාව හැදෙන්න තියෙන අවධානම වැඩි කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් කාන්තාවක් ගෙනම් ඉන ප්‍රමාණය අඟල් 35ට වඩා වැඩි නම්, එහෙම නැත්නම් පිරිමි පුද්ගලයෙක් ගෙනම් ඉන ප්‍රමාණය අඟල් 40ට වඩා වැඩි වුණාම ඒක දියවැඩියාව හැදෙන්න අවධානම් සාධකයක්. ඉතින් ඒ නිසා තමයි අපි ව්‍යායාම වල නිරත වෙන්න අවශ්‍ය වෙන්නේ. ව්‍යායාම ගැන කතා කරොත් සාමාන්‍යයෙන් දවසකට විනාඩි 30ක්වත් අපි කය වෙහෙසන ව්‍යායාම වල නිරත වෙන්න අවශ්‍යයි. ඒ මගින් දියවැඩියාව වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම දියවැඩියාව තිබෙන කෙනෙක් නම් ශරීරයේ බර අඩුවීමක් උන් නැතත් ඒ රුධිරයේ සීනි මට්ටම පාලනය කරගන්න ව්‍යායාම වැදගත් වෙනවා. තවත් දෙයක් තමයි අපි මානසික ආතතිය ගැනත් කතා කරන්න ඕනේ. මොකද මානසික ආතතියත් දියවැඩියාව හැදෙන්න බලපානවා. ඉතින් මානසික ආතතිය පාලනය කරගන්නත් ඕනි. ඒ වගේම තව දෙයක් තමයි අපි කොච්චර වෙලා නිදා ගන්නවද කියන එක. ඒ කියන්නේ රාත්‍රී කාලයේදී අපි සාමාන්‍යයෙන් පැය 6ක නිින්දක්වත් නිදා ගැනීමක් කරන්න ඕනි මේ දියවැඩියාව හැදෙන එක පාලනය කර ගැනීමට. දියවැඩියාව තියනවා නම් ඒක පාලනය කර ගැනීමට.
ඔව්, එතකොට අපි ටිකක් කතා බහ කළොත් දැන් මේ දියවැඩියාව ලෝකයේ පැතිර යාමත් අනුව මං හිතන්නේ විද්‍යාත්මක පර්යේෂණ ශාස්ත්‍රයේත් නොඑක අලුත් සොයා ගැනීම් සිදු වෙනවා මේ දියවැටියාවට හේතු වශයෙන්, ඒ ආදි වශයෙන්. ඒ පිළිබඳවත් අපිට ටිකක් අලුත් විස්තර ටිකක් කියන්න පුළුවන්ද තිලනේ?
ඔව්, දැනට තියෙන අලුත් පර්යේෂණයක් තමයි දියවැඩියාවට කොහොමද මේ ආහාර මාර්ගයේ ඉන්න බැක්ටීරියා බලපාන කියන එක පිළිබඳව. ඒ කියන්නේ අපේ ආහාර මාර්ගයේ බැක්ටීරියා කාණ්ඩ දෙකක් ඉන්නවා. ඒ කියන්නේ හොඳ බැක්ටීරියා බැක්ටීරියොයිඩ්ස් කියලා කියනවා, ළඟට ඇඟට අහිතකර බැක්ටීරියා අපි කියනවා ෆර්මිකියුට්ස් කියලා. ඉතින් මේ බැක්ටීරියා ඝනත්වය කොහොමද වෙනස් වෙන්නේ කියන එක දියවැඩියාව හැදෙන්න බලපානවා. අපි තවදුරටත් කතා කරොත් මේ බැක්ටීරියා විවිධ බැක්ටීරියා නිෂ්පාදනය කරන විවිධ රසායනික සංයෝග මගින් ඇඟේ තියෙන ඉන්සියුලින් හෝමෝනයට බලපෑම් කරලා ඒ මගින් ඉන්සියුලින් රෙසිස්ටන්ස් කියන තත්ත්වය ඇති කරලා දියවැඩියාව ඇති වෙන්න පුළුවන්. අඩු වයසින් ඉපදින දරුවන්ටත් දියවැඩියාව හැදෙන්න වැඩි අවධානමක් තියනවා කියලා හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ සති 32කට වඩා අඩු වයසින් ඉපදින දරුවන්ට අපි කියනවා ප්‍රීටර්ම් දරුවන් කියලා. මේ ළමයින්ටත් දියවැඩියාව හැදෙන්න අවධානමක් තියෙනවා. මොකද ඒ දරුවන් කුඩා කාලයේදී දෙන එන්නත් බෙහෙත් නිසා, ඒ වගේ මේ දරුවන්ට දෙන ප්‍රතිශක්තිකරණ ඖෂධ නිසා දියවැඩියාව හැදෙන්න අවධානමක් තියෙනවා. ඒ වගේම තමයි කුඩා දරුවන්ගේ ආහාර රටාවන් පිළිබඳවත් කතා කරන්න ඕනි. උදාහරණයක් විදිහට මව්කිරි පෙවූ දරුවන්ට දියවැඩියා හැදෙන්න තියෙන අවධානම අඩුයි මව්කිරි ආදේශක දුන්න දරුවන්ට වඩා. ඒ වගේම තමයි පරිසර සාධක. ඒ කියන්නේ පරිසරයේ තියෙන විවිධ වෛරස් වර්ග, ඊළඟට ටොක්සින්ස් වර්ගත් දියවැඩියාව හැදෙන්න බලපානවා කියලා හොයාගෙන තියෙනවා.
ඔව්, එතකොට ඒ වගේ අලුත් තොරතුරුත් එකතු වෙද්දී මේ ඔබත් මේ පර්යේෂණ ශාස්ත්‍රයේ නියාලි සිටින කෙනෙක් හැටියට අනාගතය ගැන ඔබට මොකක්ද කියන්න පුළුවන්? මේ දියවැඩියාවට ඇත්තටම පිළියමක් වශයෙන් අපිට යම් කිසි දෙයක් හොයාගන්නට පුළුවන් වේද?
ඔව්, ඇත්තටම දැනට අපේ කොච්චර තාක්ෂණය දියුණු වුණත් අපේ විද්‍යා දියුණුවත් වර්තමානයේ අපිට දියවැඩියාව සුව කරන්න බෑ. නමුත් දියවැඩියාව පාලනය කරගන්න පුළුවන් මම අර කලින් කිව්වා වගේ හොඳ ආහාර රටාවක් මගින්, ව්‍යායාම මගින්, ඒ වගේම පරිශන මගින් දැනට හොයාගෙන තියෙන අලුත් දේවල් එක විදිහක් තමයි මේ ආටිෆිෂල් පැන්ක්‍රියාස් කියන එක. ඒ කියන්නේ අපි කෘතිමව අග්න්‍යාශයක් බද්ධ කිරීම කරනවා. එතෙන්දී ඒකට හේතු වෙලා තියෙන ඇත්තටම මේ දියවැඩියාව කියන පුද්ගලයින්ගේ ඔවුන්ගේ රුධිරය නිතරම පරීක්ෂා කරනවා, රුධිරයේ සීනි මට්ටම් බලන්නේ, ඒ වගේම ඉන්සියුලින් එන්නත් ආකාරයෙන් ලබා දෙනවා. ඉතින් ඒක ඇත්තටම හරිම වේදනාකාරී. ඉතින් ඒකට විසඳුමක් විදිහට තමයි මේ කෘතිම අග්න්‍යාශය බද්ධ කරන්නේ. එතෙන්දී සාමාන්‍ය පුද්ගලයෙක්ගේ වගේ මේ අග්න්‍යාශයෙන් ඉන්සියුලින් හෝමෝනේ නිෂ්පාදනය කරලා රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමක් කරනවා. තව පර්යේෂණ මට්ටමේ තියෙන අලුත් සුවා ගැනීමක් තමයි මේ ස්මාර්ට් ඉන්සියුලින් පැච් කියන එක. ඒ කියන්නේ ඒක අපි ප්ලාස්ටර් එකක් විදිහට අපිට අලවන්න පුළුවන්. ඒකේ තියෙනවා මයික්‍රෝ නීඩල්ස්. ඒවයි තියෙන ඉන්සියුලින්. ඒ ඉන්සියුලින් හෝමෝනය නිකුත් කරන්න පුළුවන් සෙන්සර් එකක් තියෙනවා. එතෙන්දී අපි ඒ සෙන්සර් එක මගින් ඇඟේ තියෙන සීනි මට්ටම නිරීක්ෂණය කරලා ඒ අනුව ඉන්සියුලින් හෝමෝනය නිෂ්පාදනය කරලා සීනි මට්ටම පාලනය කිරීමක් කරනවා. ඉතින් මේක ඇත්තටම මිනිස්සු යොදාගෙන තාම පරීක්ෂණ මට්ටමට ගෙනල්ලා නැහැ. ඒක සත්ත්ව යොදාගෙන තමයි තාම පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. තව උපකරණයක් තියෙනවා ගැස්ට්‍රික් ස්ටිමියුලේටර් කියලා. එතෙන්දී ඇත්තට මේකත් අලුතෙන් හොයාගෙන තියෙන උපකරණයක් පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. එතෙන්දී තියෙනවා ඒකෙදී ඉලෙක්ට්‍රෝඩ. ඒ ඉලෙක්ට්‍රෝඩ මගින් අපේ ආමාශයේ තියෙන මාංශ පේශී මත ක්‍රියා කරලා එමගින් ආහාර ගත්තට පස්සේ අපිට ඇතිවන ඒ සැටයිට් ලෙවල් එක ඉක්මනින් ලබා දෙනවා. එතකොට අපි ආහාරය ගැනීම නවත්තලා ඒ ආහාර ඉක්මනින් ගැනීම නවත්තලා අඩු ප්‍රමාණයකින් සෑහීමකට පත් වෙනවා. ඉතින් විතර සීනි ප්‍රමාණය රිලීස් වෙන එක අඩුයි. ඒ හින්දා දියවැඩියාව පාලනය කිරීමක් කරනවා. ඉතින් මේ වගේ දේවල් ඇත්තටම පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. ඉතින් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ වගේ දේවල් ඇත්තටම මිනිස්සු අතර ප්‍රිය වෙලා ඒවා ඩයබටිස් කියන තත්ත්වය පාලනය කර ගැනීමට සහ වළක්වා ගැනීමට උදව් වෙයි කියලා මම හිතනවා අනාගතයේදී.
ඔව් එහෙනම් ගොඩක් ස්තුතියි පිටක එකතුනාට තෙලිනේ.
ස්තුතියි.